ඉදිරිපත් වී ඇති ප්‍රශ්න ඔබතුමා වෙත ඉදිරිපත් කිරීමට අවසරයි. පළවෙනි ප්‍රශ්නය, රෝගාබාධයක් හේතුවෙන් ටික කලක පටන් හුස්ම ගැනීම සහ පිටකිරීමේදී වේදනාවක් දැනේ. මේ හේතුව නිසා ආනාපානසති භාවනාව කිරීමේදීද සිත යම් වේදනාවකින් පෙළේ. කරුණාකර මෙහිදී මා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? තෙරුවන් සරණයි.
දැන් මේ ප්‍රශ්නේ පැහැදිලි. කිසියම් රෝගාබාධයක් නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා. හුස්ම ගැනීමේදී සහ පිට කිරීමේදී වේදනාවක් දැනෙනවා. භාවනා කරන විට හිතටත් ඒ වේදනාව දැනෙනවා. හිතට දැනෙනවා කියන්නේ භාවනාවේදීත් වේදනාව අත්දකින්නවා. දැන් මූලික වශයෙන් මෙතන කරන්න කාර්යයන් දෙකක් තිබෙනවා. එකක් තමයි යෝගියෙක් විදිහට, භාවනානි යෝගියෙක් විදිහට කළ යුතු කාර්යයක් තිබෙනවා. අනිත් කාරණේ රෝගියෙක් විදිහට කරන්න දෙයක්ත් තියෙනවා. දැන් මෙතන රෝගයක්නේ. ඒතට ඒ රෝගයට කිසියම් ප්‍රතිකාරයක් කරගන්න ඕන. සුදුසු වෛද්‍ය උපදේශ මත ඒ රෝගය හොයාගෙන ඒ සමනය කරගන්න. වේදනා තියෙනවා නම් තිබෙන වේදනා භවනාවේදී දැනෙනවා. නොදැනී යන්නේ නැහැ. නොදැනී යන්න නෙවෙයි භවනා කරන්නේ. මෙය පැහැදිලිව වටහා ගන්න භාවනාවේ අරමුණ දැන ගැනීමයි. දැනගන්නයි භාවනා කරන්නේ. භාවනා කරන්න කරන්න හුස්ම හොඳට දැනෙනවා. හුස්ම සියුම් වෙන්න පුළුවන්, සියුම් වුණත් හොඳට දැනෙනවා. මෙතෙක් නොඇසුණු සියුම් ශබ්ද ඇහෙනවා. ඒ ශබ්ද කවදත් තිබුණා. නමුත් අපිට ඇහුන්නේ මක් නිසාද? අපේ අවධානය ගොරෝසු නිසා. භාවනාවේදී අවධානය සියුම් වන විට සියුම් ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. අප උදේ කතා කළා වගේ මෙතෙක් නොදැනුණු රස දැනෙන්න පටන් ගන්නවා භාවනාවේදී. ආහාරයක, බීමක, පානයක මෙතෙක් අප අත් නොදුටු රස. දැන් පැණිරහ කීවත් එහි විවිධත්වයක් තිබෙනවා. සීනිවල තිබෙන පැණිරහ නෙමෙයි කෙසෙල්වල තියෙන්නේ. කෙසෙල්වල තිබෙන පැණිරහ නෙමෙයි පැපොල්වල තියෙන්නේ. එතන මේ මහා විශාල රස පරාසයක් කෙනෙකුට අත්දකින්න පුළුවන් භවනාවේදී. සුවඳත් එහෙමයි. කායික සංවේදනා, සිතිවිලි පවා අපි සිතිවිලි කියවට සිතිවිලි හඳුනාගෙන හිටියේ නෑ. භාවනාවේදී තමා සිතිවිල්ලක් කියන්නේ කුමක්ද? කොපමණ සිතිවිලි එනවද? කොපමණ වේගෙන්ද සිතිවිලි එන්නේ? මේවා දැනගන්න පුළුවන්. එතන මේවේ සියල්ල දැනගන්නයි භාවනා කරන්නේ. නොදැනෙන නොදන්නා කෙනෙක් බවට පත් වෙන්න නෙමෙයි. දන්නා කෙනෙක් බවට පත් වෙන්න. කුමක් දන්නා කෙනෙක්ද? තමන් ගැන දන්නා කෙනෙක්. තමන් කියන්නේ කුමකටද? අත්දැකීම් වලට. ආයතන හයට. ආයතන හය ඇර වෙන තමන් කියලා කෙනෙක් නැහැ. එතන ආයතන හය කියන්නේ සිදුවීම් හයක්. ආයතන කියලා කියන්නේ මේ දේවල් නෙමේ, සිදුවීම්. දැකීම, ඇසීම, පෙනීම, සිතීම, විඳීම, මේ හය. මේ හයට තමයි තමන් කියන්නේ. දැන් ඔය හය අයින් කරලා තමන් හොයාගන්න බලන්න හම්බ වෙන්නේ නැහැ. එ නිසා තමන් කීවත් ආයතන හය කීවත් එකයි. තවත් සරලව කිව්වොත් අත්දැකීම්. මේ මොහොතේ අත්දකින දේ තමා තමන්. අත්දැකීමයි අත්දකින කෙනයි කියලා දෙකක් නැහැ. තව විදිහකට පැහැදිලි කරනවා නම් මේ කතා කිරීමයි කතා කරන කෙනයි කියලා දෙකක් නැහැ. දේශකයයි දේශනාවයි එකයි. කෙරෙන්නේ දේශනාව එපමණයි. දේශකෙක් නැහැ. දේශකෙක් කියන්නේ දේශනාවටම තමයි. එතට සවන් දීමයි සවන් දෙන්නයි කියන්නේත් එකයි. දෙන්නෙක් නෙමෙයි. සිදුවෙන්නේ සවන් දීමක් පමණයි. සවන් දෙන්නෙක් නැහැ මෙතන. සවන් දීමක් තිබෙන්නේ. එතට තමන් කියලා කියන්නේ වර්තමාන අත්දැකීමට. මේ මොහොතේ ලබන අත්දැකීමටයි මම කියලා කියන්නේ. මේ මොහොතේ අත්දකින දේ අතහැරලා මමව හොයන්න හැදුවට හම්බ වෙන්නේ නැහැ මමෙක්ව. දෙයියේ මම හිටියා කියන එක සිතිවිල්ල, මතකයක්. ඒ සිතිවිල්ල වර්තමාන සිතිවිල්ල. දැන් මතක් වෙන දෙයක්. ඊයේ මම හිටියා කීම වර්තමාන මතකයක්. හෙට මම ඉඳීවි කියන එකත් වර්තමාන බලාපොරොත්තුවක්. දැන් මම ඉන්නවා කීම වර්තමාන අත්දැකීමක්. මේ වර්තමාන තමන්ව නැතිනම් වර්තමාන අත්දැකීම දැනගැනීමයි භවනාවේ ප්‍රථම පියවර. කුමකටද? වර්තමානයේ දන්නේ නැති නිසා අපි වර්තමානයේ ඉන්නේ නැහැ. වර්තමානයේ නොසිටින නිසා අපිට ඉන්න වෙලා තියෙනවා අපිට අයිති නැති අතීතයකයි, අයිති නැති අනාගතයකයි. මේවා අපිට අයිති දේවල් නෙමෙයි. අපේ ගෙදර නෙමෙයි. අතීතය කියන්නේ අපේ ගෙදර නෙමෙයි. අපි හිටිය ගෙදර. අපි හිටියා. නමුත් එතනින් අපි ආවා. ආයේ අපිට අයිතියක් නෑ අතීතේ. ඇතර අපිට අයිති නැති අනුන්ගේ ගෙදරකටයි අපි මේ අතීතයට යනවා කියලා යන්නේ. අතීතේ ඉන්නවා කියලා ඉන්නේ තමන්ට අයිති නැති අන් සතු දේපලක. එතනදී අපිට ඕන දේවල් කරන්න බෑ. අනුන්ගේ ගෙදරක ඉඳගෙන අපිට ඕන දේ කරන්න බෑ. ඒ ගෙදර අයිති කෙනා කියන විදිහට අපිට ඉන්න වෙන නිසා අතීතයට යන හැම කෙනාම තමන්ට පාලනය කරගන්න බැරි. ඒ නිසාම අනුන්ගේ පාලනයට යට වුණු කෙනෙක් බවට පත් වෙනවා. අතීතයට යන අතීතේ ජීවත් වෙන හැම කෙනාම අතීතයේ විසින් පාලනය කරනු ලබනවා. අනාගතයට යන හැම දෙනාමත් අනාගතයේ විසින් පාලනය කරනවා. අතීතේ සහ අනාගතේ යන අපිට වාසය කරන්න පුළුවන් ගෙවල් දෙකක් නෙමෙයි. අපිට අයිති ගෙදර මේ මොහොත වර්තමානයේ. වර්තමානයේ තමා අපේ සැබෑ නිවහන මේ මොහොත. කිසි කෙනෙකුට අපව පාලනය කරන්නටවත් එළවන්නවත් බෑ. අපි ඉන්නේ මේ මොහොතේ නම් මේ මොහොත දැනගැනීමයි භාවනාවේ අරමුණ. මේ මොහොත දන්නා කෙනෙක් මේ මොහොතේ ඉන්න කෙනාව දන්නවා, ඉන්න කෙනා කරන දේ දන්නවා. මේ මොහොතේ නොසිටින නිසා මේ මොහොතේ වෙන්නේ මොනවද දන්නේ නැහැ. සිදුවන දේ නොදන්නා නිසා නොදැන කෙලෙස් ඇති කර ගන්නවා. තරහ ගන්නේ දැනගෙන නෙමෙයි. සිදුවන දේ හරියටම දන්නවා නම් තරහ ගන්නේ නැහැ. තරහ එන්නේත් නැහැ. සිදුවන දේ බාගෙට දන්න නිසායි තරහ එන්නේ. සිදුවන දේ බාගෙට දකින නිසායි රාගය ඇති වෙන්නේ. දැනගන්නේ කුමක් සඳහාද? නොදැනගෙන සිටීම නිසා ඇති කරවන ඇති වෙන කෙලෙස් වලින් නිදහස් වෙන්න. කෙලෙස් ඇති වෙන්නේ නොදන්නකම නිසා. කිසි කෙනෙකුට කියන්න බෑ තමන්ට හොඳ නුවණක් තිබෙනවා, හොඳ අවබෝධයක් තිබෙනවා, මනා වූ ප්‍රඥාවක් තිබෙනවා, හැබැයි තරහ එනවා, හැබැයි ඊර්ෂ්‍යා වෙනවා, නමුත් පෙරේතකම තියෙනවා. නැහැ, මේවා එකට යන්නේ නැහැ. යම් පමණකට ප්‍රඥාව තිබෙනවද, එපමණටම විරාගය එතන තිබෙනවා, එපමණටම වීත දෝෂය එතන තිබෙනවා. ඒක දැනගන්න. ආස්වාස ප්‍රස්වාස පිළිබඳ සිහියෙන් අපි පුහුණු වෙන්නේ වර්තමානයේ දැනගන්න. හුස්ම දන්න කෙනයි වර්තමානයේ දන්නේ. වර්තමානයයි ආස්වාස කරන්නේ, වර්තමානයයි ප්‍රස්වාස කරන්නේ. අතීතයට බෑ හුස්ම ගන්න, අනාගතයට බෑ හුස්ම පිට කරන්න. හුස්ම ගන්න පුළුවන්නෙත් වර්තමානයට, හුස්ම පිට කරන්න පුළුවන්නෙත් වර්තමානයට. වර්තමානයේ ඉන්න කෙනාටයි හුස්ම දැනගන්න පුළුවන්. හුස්ම ගැන දන්න කෙනා ජීවිතය ගැන දන්නවා. මක් නිසාද? ජීවිතය අනු හුස්ම නිසා පවතින දෙයක්. සිදුවෙන්නේ ආස්වාසයක් නම් අන්න යෝගියා දන්නවා ආස්වාසයක් වෙන බව. සිදුවෙන්නේ ප්‍රස්වාසයක් නම් ඒ බවත් දන්නවා. කඩාගෙන බිඳගෙන හුස්ම ගන්නවා නම් කඩාගෙන බිඳගෙන හුස්ම ගන්න බවත් දන්නවා. කලබලෙන් නම් හුස්ම පිට කරන්නේ කලබලෙන් හුස්ම පිට කරන බවත් දන්නවා. මේ සියල්ල දැනගැනීමයි ආනාපාන සතිය කියන්නේ. හුස්ම දැනගන්නවා, හුස්ම එන යන හැටි දන්නවා. හුස්ම කෙමින් කෙමින් තැන්පත් වෙනවා නම් ආස්වාසයේ තැන්පත් වෙන බව දන්නවා, ප්‍රස්වාසයේ තැන්පත් වෙන බව දන්නවා. හුස්ම පිට වෙන්නේ අපහසු වෙන්නම් අපහසුවෙන් පිට වෙන බව දන්නවා. අපහසුවෙන් හුස්ම පිට වෙනකොට පහසුවක් දැනෙන්නේ නැහැ. භාවනා කරා කියලා පහසුවක් දැනෙන්නේ නැහැ. අපහසුවමයි දැනෙන්න ඕනේ. මක් නිසාද? ඒ තමයි ඇත්ත. එතනදී අන්න යෝගියාට කරන්න කාර්යභාරයක් තිබෙනවා. දැන් රෝගියෙක් කරගත යුතු කාර්යයක් තියෙනවා, තමන්ගේ රෝගියට බෙහෙත් අරගෙන සනීප කරගන්න. මේක පටලව ගන්න එපා. දැන් යෝගියෙකු විදිහට කළ යුතු දේ කුමක්ද? භාවනා කරන වෙලාවේ බෙහෙත් ගැන හිතන්න යන්න එපා. ලෙඩේ ගැන හිතන්නත් එපා. හුස්ම පිට වෙන්නේ අපහසුවෙන් නම් අපහසුවෙන් පිට වෙන බව දැනගන්න. හුස්ම ඇතුල් වෙන්නේ අපහසුවෙන් නම් අපහසුවෙන් ඇතුල් වෙන බව දැනගන්න. ඒ අපහසුවෙන් හුස්ම ඇතුල් වීම පිටවීම තවත් විදිහකට පවසනවා නම් ආස්වාසේදී වේදනාව ප්‍රස්වාසේදීත් වේදනාව. වේදනාව වේදනාව විදිහට දැනගන්න. එතන කෙනෙක්ගේ හිතේ ඇතිවෙන්න පුළුවන් නුරුස්නාකම. භාවනා කරන්නේ වේදනාව විඳින්න නෙමෙයි. සිදුවෙන්න ඕනේ මෙහි ප්‍රතිවිරුද්ධ පැත්ත. පහසුවක් දැනෙන්න ඕනේ, සැපක් දැනෙන්න ඕනේ, සංසිඳීමක් දැනෙන්න ඕනේ. ඒ වෙනුවට දැන් දැනෙන්නේ වේදනාවක් කියා වර්තමාන අත්දැකීම ප්‍රතික්ෂේප කොට එයත් සමග ගැටෙමින් වෙනම අත්දැකීමක් මනසින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ සාමාන්‍ය දෙයක්. මේ සාමාන්‍ය හිත දකින්න, මේ තමයි සාමාන්‍ය හිත. සැපට ඇලෙන, දුකට ගැටෙන සාමාන්‍ය හිතක් යනු කෙබඳු සිතක්ද කියා ඇසුවොත් දිය හැකි නොවරදින සරලම පිළිතුර තමයි සැපට ඇලෙන සහ දුකට ගැටෙන. මෙසේ සැපට ඇලීමයි දුකට ගැටීමයි භාවනාවේදීත් සිදුවෙන්න පුළුවන්. එසේ වෙනවනම් ඒ බවත් දැනගන්න. දැන් ඒ ප්‍රශ්نين කියනවා මනසටත් වේදනාව දැනෙනවා. ඒ දැනෙන්නේ ඔය ගැටීමේ වේදනාවයි. හුස්ම ගැනීම පිට කිරීම අපහසුයි කිසියම් කායික ආබාධයක් නිසා. භාවනාවේදී දැනෙනවා ඒ අපහසුව. හැබැයි ඒ අපහසුවෙන් එහාට ගිහිල්ලා දැන් මනසත් දුක් විඳිනවා. මනසටත් අමාරුයි. කුමක් නිසාද? මනස ඉල්ලනවා සැපක්. ආස්වාසේදීත් සැපක් ඉල්ලනවා, ප්‍රස්වාසේදීත් සැපක් ඉල්ලනවා. ඉල්ලන සැප නොලැබෙන විට සහ නොඉල්ලන දුක විඳින්ට වන විටදී අන්න මනස අසහනයට පත් වෙනවා. මනස අසහනයෙන් නම් සිටින්නේ අන්න දැනගන්න ආස්වාසේදී මනස අසහනයෙන් සිටින බව. මේ තමයි ආනාපානසති භාවනාව. ආස්වාසේදී මනස අසහනෙන්, ප්‍රස්වාසේදී මනස අසහනෙන්. යම් ආකාරයකට මනස පවතිනවද ඒ ආකාරයට දැනගන්න. දැනගෙන බලන්නේ අසහනේ අත්හරින්න පුළුවන්ද? ඒ ආස්වාසේදීම අත්හරින්න පුළුවන්ද? ඒ ප්‍රස්වාසේදී මේ මානසික අසහනේ අත්හරින්න පුළුවන්ද? වේදනාවක් නැති හුස්මක් ගැන තිබෙන බලාපොරොත්තු අත්හරින්න බැරිද? තියෙන වේදනාව පිළිගන්න බැරිද? අසනීපයක් තියෙනවා නම් වේදනාවක් තිබෙන එක සාමාන්‍ය දෙයක්. ඒකනේ අසනීප කියන්නේ. නැත්තම් සනීප වෙන්න එපැයි. සනීපයක් දැනෙන්න බැහැ අසනීපයක් තිබෙන විට. අසනීපය අසනීපයක් විදිහට බාරගන්න, සනීපයක් අසනීපෙන් ඉල්ලන්නේ නැතුව. සනීපේ ඉල්ලන්නට ඕනේ සනීපෙන්, අසනීපෙන් නෙමෙයි. අසනීපයට කොපමණ බල කරත් සනීපය දෙන්න කියලා අසනීපයට බැහැ සනීපයක් දෙන්න. බැරි දෙයක් ඉල්ලන කෙනා පීඩාවට පත් වෙනවා. අත්හරින්නේ අසාධාරණ ඉල්ලීම. ඉටු නොවන ඉල්ලීම අත්හරින්න. අත්හැරලා ආස්වාසේදී දැනෙන්නේ අපහසුවක් නම් දැනගන්න ආස්වාසේදී අපහසුවක් දැනෙන බව ඒ පිළිගන්න. විරුද්ධ නොවි සම්පූර්ණයෙන්ම පිළිගන්න. එසේ එකඟතාවයකට එන්න පුළුවන් නම් අත්දැකීමත් එක්ක, අත්දැකීමට ගැටෙන්නේ නැතුව, අත්දැකීමට විරුද්ධ වෙන්නේ නැතුව, අත්දැකීම ප්‍රතික්ෂේප කරන්නේ නැතුව, අත්දැකීමට පයින් ගහන්නේ නැතිව, අත්දැකීම සම්පූර්ණයෙන්ම පිළිගන්න පුළුවන් නම් ඒ තමයි ඒකාග්‍රතාවය කියන්නේ. එකඟ වෙනවා, විරුද්ධ වෙන්නේ නැහැ, එකඟ වෙනවා. අන්න එතනදී ගැඹුරු ඒකාග්‍රතාවයක් කෙනෙකුට අත්දකින්න පුළුවන්, ආස්වාසේදි ප්‍රස්වාසේදි. කායික අපහසුතාවයේ තියෙයි, හැබැයි මානසික වශයෙන් තියෙන ලොකු සංසිඳීමක්, ඒකාග්‍රතාවයක්, මානසික වේදනාවක් නැහැ. දැන් මේ අභ්‍යාසයේ යෙදෙන්න මානසික ඒකාග්‍රතාවය වැඩි වෙනවා. මානසික එකඟතාවය නිසා මනසට සනීපයක් දැනෙනවා. දැන් මානසික සනීපේ වැඩි වෙන්න අර කායික අසනීපේ ප්‍රබලතාවය අඩු වෙන්න පටන් ගන්නවා. අඩුම ගානේ භාවනා කරන විටදීවත් ඒ අපහසුතාවේ දැනීම අඩු වෙනවා. සමහර විට එයම හේතුවක් වෙන්නට පිළිවන් ඒ අසනීපේ සුව වෙන්න. හැබැයි අසනීපේ සනීප කරගන්න කියලා භාවනා කරාට සනීප වෙන්නේ නැහැ. අසනීපේ අසනීපයක් විදිහට පිළිගන්න, ගැටෙන්නේ නැතුව. ගැටෙනවා නම් ගැටෙන බව දැනගන්න, ඒ ගැටීම අත්හරින්න, දුක දුක විදිහට දකින්න, දුක දුක විදිහට පිළිගන්න. ඒ පිළිගැනීම තුළ මානසික වශයෙන් කෙනෙක් සුවපත් වෙනවා, සුවපත් වූ සිත ගත සුවපත් කරනවා.
දෙවෙනි ප්‍රශ්නය ගුරුතුමනි, භාවනාවේ යෙදෙන විට හිත තැන්පත් වන විට නිල් පාට ආලෝකයක් පෙනේ. මෙය යලි නැතිව යයි. මේ ගැන කරුණාකර පහදා දෙන්න.
දැන් නැති නොවන දෙයක් අත්දකින්න නම් බැහැ. මොන පාට දැක්කත් එය විවර්ණ වෙලා යනවා. මොන වර්ණය වුණත් විවර්ණ වෙනව. විවර්ණ නොවන වර්ණයක් නැහැ. භෞතික වශයෙන්ුත් නැහැ. මේ භෞතික වශයෙන් ඇත්තටම තියෙනවා කියලා හිතන වර්ණ වුණත් අවුවට පිච්චිලා යනවා, වැස්සට හේදිලා යනවා, හුළඟට ගහගෙන යනවා. ඒ තමයි සියලුම වර්ණයන්ගේ ස්වභාවය. හැම වර්ණයක්ම අවර්ණ වෙනවා, ස්වභාවයෙන් යුක්තයි. එනින්නම් භාවනා කරන විට මනසට වර්ණත් පේන්න පුළුවන්, හැඩත් පේන්න පුළුවන්, රූපත් පේන්න පුළුවන්. භාවනා නොකරන විටත් අපට රූප පේනවා, හැඩ පේනවා, වර්ණ පේනවා, චිත්ත රූප, මනෝ රූප පේනවා. වැඩිපුරම අපි දකින්නේ මනෝ රූප, භෞතික රූප නෙමෙයි. භෞතික රූප බොහොම ටිකයි, දවසකට ගණන් කරලා බැලුවොත් අපි දැක තිබෙන්නේ. නමුත් ගණන් කළ නොහැකි වාර ගණනක් භෞතික නොවන චිත්ත රූප කෙනෙක් දකිනවා එක දවසක් තුල. එක දවසක් තුල දකින චිත්ත රූප සංඛ්‍යාව ගණන් කරන්න බෑ. හැබැයි ඇහැට පේන රූප නම් ගණන් කරන්න පුළුවන්. සීමිතයි. භාවනා කරන විටත් චිත්ත රූප පේනවා. වෙනසක් නෑ. භාවනාවේදී හිත, අර කලබල හිත, ගොරහැඩි හිත, දුවන හිත තැන්පත් වන විට ඒ තැන්පත් වෙන සිත යම් යම් චිත්‍රූප මවනවා. හරියට වේගෙන් ගලාගෙන ගිය වතුරක් එකපාරට නැවත්තන්න හැදුවොත් එතන එහෙට මෙහෙට වතුර විසිවෙනවා, විවිධ හැඩ මවනවා, බුබුලු හදනවා, පෙන හදනවා. මේ තමයි ස්වභාවය. නිරෝධයට යන විට තිබුණට වැඩිය කැළඹිල්ලක් කෙනෙක් අත්දකිනවා. හැබැයි ওই විදිහට ගලාගෙන යන්න හැරියොත් ඒත් කැළඹෙනවා. නමුත් ඒකේ ලොකු පෙරලිනේ නවත්තන්න හැදෙන කෙනාටයි මේ කලබලේ හොඳට දැනෙන්නේ. යන වේගෙන්ම වාහනයට යන්න දෙන්න ලොකු කලබලයක් නෑ. අන්තිමට කොහේ හරි පෙරලිලා හැප්පිලා ගියාට පස්සේ එතනදී හැර වෙන කලබලයක් නෑ. නමුත් නවත්තන්න හදන්න බ්‍රේක් කරලා අන්න එතනදී තේරෙනවා ඇතුළින් ඉන්න හැමෝටම ඒ නිරෝධය දැනෙනවා. විසික් වෙනවා, නැමෙනවා, ඉස්සරහට ගැස්සෙනවා. දැන් භාවනාවේදී සිදුවෙන්නේ ඇයි? ওই භාවනාවේදී කෙනෙකුට පේනවා නම් චිත්ත රූප හෝ පාට හෝ හැඩ ඒ සියල්ලම එන්නේ අර මනස සංසුන් වෙන ව්‍යාපෘතියේදී ඇති වෙන අතුරු ඵල විදිහට. සමහර විට සමහර දෙනෙක් මේ පේන රූප අර්ථ දක්වනවා, පෙනෙන වර්ණ අර්ථ දක්වනවා. මේ වර්ණේ දැක්කොත් මෙහෙමයි, මේ රූපේ දැක්කොත් මෙහෙමයි. නමුත් ඒ ප්‍රශ්නෙම කියවූ විදිහට මේක නැති වෙලා යනවා. ඉතින් මේවා අර්ථ දක්ව දක්ව ඉන්න දෙයක් නැහැ. හරියට හීන පලාපල කියනවා වගේ හීනේක ඕනනම් කෙනෙකුට පලාපල හොයන්න පුළුවන්. හැබැයි හීනේ හීනයක් විදිහට තේරුම් ගැනීම තමයි හොඳම ප්‍රතිඵලය. ලොකුම ඵලය, මහත්ම ඵලය තමයි සිහිනය සිහිනයක් විදිහට තේරුම් ගැනීම. ඊට වැඩිය ඵලයක් නැහැ. එසේම ඔය පෙනෙන රූප, හැඩ සහ පාට ඇත්ත නෙවෙයි, මානසික නිෂ්පාදන, කලබල වුණු මනස තැන්පත් වෙන ගමනේදී ඇති වෙන අතුරු ඵල. දෙතින්ති සතුටු වෙන්න, ඒ නිල් පාට පෙවුණා කියලා නෙමෙයි, සතුටු වෙන්න මනස තැන්පත් වෙනවා කියන්නේ. දැන් භවනාව ප්‍රතිඵලයක්, මනස සංසුන් වේගනේ යනවා. ඒ ගැන සතුටු වෙන්න. සතුටු වෙලා දිගටම භවනාවේ වියදෙන්න. ඒ පාට තිබුණත් නැතත්, වර්ණ වුණත් අවර්ණ වුණත්, වර්ණය තවත් වර්ණයකට පෙරළුණා, මොනවා වුණත් ඒ ගැන වැඩි හොයන්න එපා. නැවත තමන් කරමින් සිටි කමටහනට අවධානය ගෙනින්න. පාට තිබුණත් නැතත්
ගෞරවනීය මැතිතුමනි, ආනාපාන සති භාවනාවේදී හොඳින් හුස්ම රැල්ල නාසයෙන් ඇතුළට යනවා තේරෙනවා. ඒ වගේම ඒ එක්කම ආපහු එනවා. ඒ රැලි දෙක අතර කාල සීමාවක් දැන ගැනීමට අපහසුයි. නිතරම උත්සාහ කරනවා දෙක වෙන් කිරීමට. නමුත් එය හරි අපහසුයි. මේ ගැන උපදෙස් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබට පින්.
ඒ යම් කිසි ඉලක්කයක් හදාගෙන ආනාපාන සතිය වඩන්න එපා. සිදුවන දේ දැනගන්න. හුස්ම ඇතුල් වෙන විට ඇතුල් වෙන බව දැනගන්න. ඇතුල් වෙලා ඉවර වුණාම හුස්ම පිට වෙනවා නම් ඇතුල් වෙලා ඉවර වුණු විට හුස්ම පිට වෙන බව දැනගන්න. බාගෙට හුස්ම ඇතුල් වෙන විට හුස්ම පිට වෙන්න පටන් ගන්නවා නම් ඒ බවත් දැනගන්න. හුස්ම පිට වී ඉවර වෙන්න කලින් හුස්ම ගන්නව නම් ප්‍රශ්වාසය සම්පූර්ණයෙන් සිදු වෙන්න පෙර ආශ්වාසය වෙන බව දැනගන්න. සිදුවන දේ සිදුවන ආකාරයෙන්ම දැනගන්න. එහෙම නෙමෙයි වෙන්න ඕනේ, මෙහෙමයි කියලා නීති දාලා ආනාපාන සතිය වඩන්න හදන්න එපා. එතනදී නැති ප්‍රශ්න ඇති වෙනවා. විශේෂයෙන් ශ්වසන අපහසුතා ඇති වෙනවා. සිතේ ඒකාග්‍රතාවයක් එන්නේ නැහැ. භාවනාවේ සතුටක් දැනෙන්නේ නැහැ. හුස්මත් එක්ක සම්පූර්ණයෙන්ම සාවධාන වෙන්න, ආශ්වාසයත් එක්ක ජීවත් වෙන්න, ප්‍රශ්වාසයත් සමග සිහියෙන් ජීවත් වෙන්න. කලබල වෙන්න එපා. ආශ්වාසයේදී කලබල වෙන්න එපා. ප්‍රශ්වාසය දැනගන්න. ඊළඟට ප්‍රශ්වාසය දැනගන්න ඕනි කියා ආතතියක් හදාගන්න එපා. ආශ්වාසයේදී හදාගන්න එපා කලබලයක්. ප්‍රශ්වාසයේදී ඊළඟට ආශ්වාසය දැනගන්න ඕනි කියා මනසින් අපි කලබල නොවුනොත් මනසින් තැන්පත් වෙන්න පුළුවන් නම් හුස්මත් තැන්පත් වෙනවා. හිත කලබල නම් තමා හුස්ම කලබල. එක වැඩක් එක මොහොතක කරන්න පුළුවන් නම් හිතට ශරීරයටත් පුළුවන් එක වැඩක් එක මොහොතක කරන්න. හිත එක විට වැඩ දෙක තුනක් කරන්න හදන විට ශරීරය අවුලකටපත් වෙනවා. ආස්වාස කරන විට හිත ප්‍රස්වාසය දැනගන්න නම් ලැහැස්ති වෙන්නේ ශරීරයට බැහැ නිදහසේ ආස්වාසය ඉවර කරන්න. ප්‍රස්වාස කරන විට හිත සූදානම් වෙන්නේ ආස්වාසය දැනගන්න නම් ශරීරයට බැහැ ඒ ප්‍රස්වාසය නිදහසේ පිට කරන්න සැහැල්ලුයි. එම නිසා අමතක කරන්න ඊළඟ ආස්වාසය, අමතක කරන්න ඊළඟ ප්‍රස්වාසය. තාම ඒ සිදුවෙලා නැහැ. සිදුවෙයිද දන්නේ නැහැ. ආස්වාසයෙන් පසු කුමක් වෙයිද කියලා කවුද දන්නේ? ප්‍රස්වාසයෙන් පස්සේ මොනවා වෙයිද කාටද කියන්න පුළුවන්? ඇත්තේ එකම එක ඇත්තයි. එනම් වර්තමාන ආස්වාසය පමණයි. පවතින්නේ එකම එක සත්‍යයයි. එනම් වර්තමාන ප්‍රස්වාසයයි. සත්‍යයන් දෙකක් නෑ, එකයි. ආස්වාසයේදී සත්‍ය ආස්වාසයයි. ප්‍රස්වාසය නෙමේ, ඒ තාම සිදුවෙලා නෑ. ප්‍රස්වාසයේදී යථාර්ථය ප්‍රස්වාසය. ඊළඟ ආස්වාසයේ නෙවි එතන ඉන්න. එතන සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්න පුළුවන් නම් හුස්ම රිද්මයානුකූල වෙනවා. ගැස්සෙන්නේ ලතාවකට සහ රිද්මයකට. හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා හරියට තරංගයක් වගේ, රැල්ලක් වගේ. හිමීට එනවා, ඉහළට එනවා, ආස්වාස වෙනවා, වෙනා ඉවරයි, පිට වෙන්න පටන් ගන්නවා, පිට වෙනවා, පිට වෙලා ඉවරයි. ඒ තමා ස්වභාවික රිද්මය. ඒ ස්වභාවික රිද්මයේ නෙමේ අපි ඉන්නේ. ඒ ස්වභාවික රිද්මයේ ඉන්න පුළුවන් නම් බොහෝ ප්‍රශ්න නැහැ. ඒ ස්වභාවික රිද්මයට එන්න අඩුම ගානේ ආස්වාසයේ ඉවර වෙනකල්වත් කලබලයක් නැතුව ඉන්න. ප්‍රස්වාසයේ අවසාන වන්නතුරු කලබලයක් නැතුව ඉන්න. කලබල කරන්න එපා. කලබල කරලා කරගන්න බැහැ භාවනාව. එසේ ඉන්න පුළුවන් නම් අන්න එබඳු තැනැත්තාටයි ආස්වාසයේ සහ ප්‍රස්වාසයේ අතර හිඩැස පෙනෙන්නේ. තැන්පත් වූ කෙනාට, හදිස්සියක් නැති කෙනාට, ආතතියටපත් නොවුණු කෙනාට, වර්තමානයේ ඉන්න කෙනාට සහ මේ මොහොත පමණක් ඇති කියලා තීරණය ගත්ත කෙනාට, මේ මොහොත මදි, ඊළඟ මොහොතත් ඕනේ, මේ ආස්වාසයේ මදි, ඊළඟ ප්‍රස්වාසයත් ඕනේ, එහෙම තමන්ව කුලප්පු කරගත්ත කෙනාට හිස් බවක් විවේකයක් නැහැ. ඔය දෙකම එකට යන්නේ විවේකයයි හිස් බවයි. විවේක කාලය කියන්නේ වැඩක් නැති වෙලා කලබලකාරී චරිතයකට විවේකයක් නැහැ. විවේක කාලෙත් එයා වැඩ කරනවා. ඒ ශරීරයටත් නැහැ විවේකයක්. විවේකයටපත් වෙන්න, සම්පූර්ණ විවේකයටපත් වෙන්න ආස්වාසයේදී. වෙන වැඩ කරන්න යන්න එපා. ආස්වාසයේදී ආස්වාසයේ පමණයි. ප්‍රස්වාසයේදී ප්‍රස්වාසයේ පමණයි. අන්න එතනදී විවේකය මතුවෙන්න පටන් ගන්න. විවේකයටපත් වෙනවා. ආස්වාසයෙන් පසු විවේක කාලයක්. විවේක කාලයෙන් පසු ප්‍රස්වාසය. ප්‍රස්වාසයෙන් පසු විවේකය. විවේකයෙන් පසු ආස්වාසය. දැන් මෙතනට එන්න බැහැ අදිස්සි වෙලා. බලාපොරොත්තු කන්දක් හදාගෙන කෙවිතක් අරන් තමන්ව වේගෙන් දක්කලා එහෙම එන්න බෑ. ස්වභාවිකව යන්න අරින්න. ස්වභාවික ආස්වාස ප්‍රස්වාස රිද්මේට එකතු වෙන්න. කලබලේ දකින්න අත්හරින්න. කලබලය අත්හරින්න පුහුණු වෙන්න. අත්හරින්න කලබලේ. කලබලයේ අත්හැරිය කෙනාටයි නිෂ්කලංක බව අත්දකින්න පුළුවන්.
ගෞරවනීය ගුරුතුමනි, රැකියාවක නියුතු මාහට රැකියාවේ කටයුතු සහ නිවසේ ඉදිනදා කටයුතු වලින් පසුව භාවනාවට වෙන් කළ හැකි කාලය වෙනුයේ විනාඩි 20ක් 30ක් කාලයක් පමණි. උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිස මෙය ප්‍රමාණවත්ද? ඔබගේ කාරුණික උපදෙස් බලාපොරොත්තු වෙමි.
ඒ නිවන් දකින්න කොපමණ කාලයක් අවශ්‍යද? ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න බැහැ. දෙන්න බැරි ඒ ප්‍රශ්නයම වැරදි නිසා. කාලයෙන් මනින්නට බැහැ නිවන් මඟ. හරියට දැන් මේක මාර්ගයක් කියලා කීවහම දුරක් පිළිබඳ හැඟීමක් එනවා. මගක් නම් දුරක් තිබිය යුතුයි. මෙතන සිට එතෙන්ට යන මග දුර කොපමණද? ඒ දුර යන්නට කොපමණ කාලයක් ගත වෙනවද? දුරයි කාලයයි. අවකාශය සහ කාලය එන්නේ ඔය විදිහට හිතුවොත්. එතන මේක ගමනක් කියනවා, ආධ්‍යාත්මික ගමනක්. යන්නේ ආධ්‍යාත්මික මාර්ගයේ. එතකොට ඒ මාර්ගයේ කොපමණ දීර්ඝද දුරද? ඒට කොපමණ කාලයක් ගත වෙනවද? දැන් මේ ප්‍රශ්නේ ඇහුවාම මේ ප්‍රශ්නේ පත් වෙනවා භෞතික ප්‍රශ්නයක් බවට. මේ ආධ්‍යාත්මික ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. දැන් භෞතික ප්‍රශ්නයක්. කොපමණ දුරද? කොපමණ කාලයක් යනවද? කාලය මනින්නේ විනාඩි, පැය, දින, සති, මාස, අවුරුදු, ජීවිත කාල. එහෙමනේ කාලය. ඒතර මේ ඔක්කොම භෞතිකයි. පැයක් කියන්නේ භෞතික දෙයක්. දවසක් භෞතිකයි. දවසක් කියන්නේ මේ පෘථිවිය තමන් වටේ කරවමක් කරගෙන කාලය. අවුරුද්දක් කියන්නේ පෘථිවිය සූර්යයා වටේ කරගෙන. ඒතර මේවා භෞතිකයි. දැන් මේ භෞතික මිනුමකින් අපි මනින්න හදනවා අපේ ආධ්‍යාත්මික ගමන. ඒ ගමනට ගත වෙන කාලය දුරත් එහෙමයි. කොපමණ දුරද? ඒක කිලෝමීටර් වලින් මනින්න පුළුවන්ද? අපි ඉන්න තැන ඉඳලා නිවනට තියෙන දුර, අපි ඉන්න තැන ඉඳලා සෝතාපට්ටි ඵලයට තියෙන දුර, සකදාගාමි ඵලයට තිබෙන දුර, මේක පුළුවන්ද? හැතක් මොලින් මනින්න, ආලෝක වර්ෂ වලින් මනින්න පුළුවන්ද? දුර කියන ප්‍රශ්නේ නැගූ ගමන් මේ ප්‍රශ්නේ වැරදි ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නොත් කෙනෙක් මෙපමණ වෙලාවක් භාවනා කරන්න, විනාඩි 20ක් මදි, 30ක් මදි, අඩුම ගානේ පැයක්, වැරදි උත්තරයක් ඒ ප්‍රශ්نين තවත් ප්‍රශ්නෙකට යනවා මිසක් විසඳීමක් නැහැ. නිසා කාලය අමතක කරන්න. කාලය මනින්න බැහැ. ප්‍රමාණයෙන් මනින්න බැහැ. මනින්න පුළුවන් ගුණාත්මක භවි. විනාඩි 20ද 30ද පැයද ඇස් වහගෙන හිටියේ එයින් කිසිවක් කියවෙන්නේ නැහැ. කිසිවක්ම කියවෙන්නේ නැහැ. නොසෙල්වි එක ඉරියව්වේ පැයක් හිටියා කිව්වත් නොසෙල්වි එක ඉරියව්වේ විනාඩියක් හිටියා කිව්වත් අපිට කියන්න බෑ මෙයාද හරි මෙයාද අඩු කියලා. එහෙම කියන්න බෑ. පරලෝසයෙන් මනින්න බෑ. ඒ විනාඩිය මොකද කළේ? ඒ පැයේදී කුමක්ද කළේ? ඒ උඩයි තීරණය වෙන්නේ. එනිසා ආධ්‍යාත්මික ප්‍රගතිය ගුණාත්මකව මනිනවා මිසක් ප්‍රමාණාත්මකව මනින්න බෑ. ප්‍රමාණාත්මකව මනින්න ගිය තැනම අපි වැරදි මිම්මක් පාවිච්චි කරන්නේ. එතනින්ම අපි එනවා සංසාරෙට. නිවනට නෙමෙයි එන්නේ සංසාරෙට. සංසාරයට ආවා කියන්නේ කාල රේඛාව දිගේ මමත්වයක් හදාගන්න. මම දැන් විනාඩි 10ක් භාවනා කරා, තව 20ක් භාවනා කරන්න ඕන. දැන් විනාඩි 15ක් භාවනා කරා, මම තව 15ක් භාවනා කරන්න ඕන. එතකොට මේ අතීතයේ හිටිය මම, වර්තමානයේ ඉන්න මම, අනාගතයේ සිටිනු ලබන මම, මෙහෙම ත්‍රිකාලයට අයිති මමෙක්ව ප්‍රක්ෂේපණය කරනවා. ඔය මනින්ද ගියාම කාලේ ඒ අත්හරින්න මේ මොහොතේ ඉන්න තමන්ව දකින්න. මේ මොහොත එච්චරයි. ඊට කලින් හිටිය මොහොත ඊළඟේ මොහොතේ නෙමෙයි, මේ මොහොතේ පරිපූර්ණ වශයෙන්ම මේ මොහොතේ ඉන්න. වර්තමාන සබ්දයත් එක්ක, වර්තමාන සිතවිල්ලත් එක්ක, වර්තමාන වින්දනයත් එක්ක, වර්තමාන හුස්මත් එක්ක, කුමක් හෝ වර්තමාන අත්දැකීමත් එක්ක එතන ඉන්න. සිහියෙන් ඉන්න. සිහියෙන් සිටිමින් ඒ වර්තමාන අත්දැකීමට අතීතය දක්වන ප්‍රතික්‍රියාව දැනගන්න. දැන් වර්තමාන යමක් අත්දකින්නවනේ. වර්තමානයේ අපිට වාහන සද්දයක් ඇහෙනවා. ඒ ඇහෙන වාහන සද්දයට අතීතයෙන් දක්වන ප්‍රතික්‍රියාව මොකද්ද? අතීතයෙන් බලාපොරොත්තුවක් තිබුණා නිශ්ශබ්දතාවයේ පිළිබඳ. දැන් භාවනාවට වාඩි වෙනකොට ඒ බලාපොරොත්තුව තිබුණා මේ පරිසරේ නිහඬයි. දැන් ඇහෙනවා සද්දයක්. එතකොට අර අතීත බලාපොරොත්තුව ඇවිත් මේ වර්තමාන අත්දැකීමත් එක්ක සටන් කරනවා. සටන් කරමින් බලාපොරොත්තු වෙනවා මේ ශබ්දය නැති අනාගතයක්. එතන ඔන්න අපි භවනාවනේ මේ දැන් සංසාරයක් හදාගත්තා. සංසාර කියන්නේ මේකටනේ අතීත වර්තමාන අනාගත තුන එකට ගැටගහ ගැනීමට තමයි සසර කියන්නේ. සසරක් පවතින්නේ මේ ත්‍රිකාල ගැටගැහිම නිසා. ගැටෙනවා සද්දෙට ගැටෙනවා. එතන කර්මය. ඒ කර්මයේ විපාක විඳිනවා. දැන් මේක තමයි සසර. ඒ වෙනුවට ඒ මොහොතේ ඉන්න ඇහෙනවා සද්දයක්. සද්දයක් බව දැනගන්න අතීතය ඒ සද්දයට දක්වන ප්‍රතික්‍රියාව දැනගන්න. අතීතයේ කියනවා මේ ශබ්දය වැරදි ශබ්දයක් නෙමේ, නිශ්ශබ්දතාවයක් තියෙන්න ඕනේ. ඒ අතීතයේ කියන දේ අහගන්න. හැබැයි අතීතය අත්හරින්න. අතීතය අත්හැරලා දාන්න. අතීතය අත්හැරලා වර්තමාන ශබ්දයට නොගැටීන්න, නොඇලීන්න මේ මොහොතට. කෙනෙකුට පුළුවන් නම් මේ මොහොත දැනගන්න සහ මේ මොහොතට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න. ඒ තමා නිවීම. ඒතර නිවීම කොතනද තියෙන්නේ? එතනමයි. විනාඩි 30කට පස්සේ නෙමෙයි, පැයකට පස්සේ නෙමෙයි, විනාඩි 30ව මාසයක් 30 වතාවක් වැඩුවට පස්සේ නෙමෙයි. නිවීම එතනමයි තියෙන්නේ. ඒ නිසා නිවනයි සසරයි අතර අහසට පොළොව වගේ දුරක් තිබුණට හරිම ළඟයි හරියට දහමේ කියන උපමාව කොපමණ ලස්සනද බලන්න. දියෙහි තිබෙන නෙළුම් පත වගේ දියබත් නොවි දියෙහි පවතින නෙළුම් පත. එතකොට වතුරේ පොඩ්ඩක්වත් වතුරෙන් දියබත් වෙලා නැහැ ඒ නෙළුම් පත්‍රය. හරියට හැතැම්මක් විතර ඈතින් මේ දෙක තිබුණා වගේ, වතුරයි නෙළුම් පත්‍රයයි හැතැම්මක් විතර ඈතින් තිබ්බා වගේ. දුර කොපමණද කියලා කියන්න බෑ. එපමණට දුරයි, එපමණට ළඟයි. මේ නිවනයි සසරයි දෙකම මෙතන තියෙන්නේ. දන්නේ නැතුව ඇලුනොත් ගැටුනොත් අපි තෝරගන්නේ සංසාරේ. දැනගෙන නොඇලී නොගැටී හිටියොත් නිවීම. එතකොට ඒ නිවීම මේ මොහොතේ වර්තමානයේ මෙතනම අත්දකින්න පුළුවන්. ඒ නිසා ওই නිවීමේ ලක්ෂණ දෙකක් විදිහට දහම කියනවා. සන්දිට්ඨික අකාලික. සන්දිට්ඨික කියන්නේ මෙතන, අකාලික කියන්නේ මේ මොහොතේ. එම නිසා ඒ කාර්ය බහුල රැකියාවට සෑහෙන කාලයක් ගත කරන ඒ ප්‍රශ්නය ඇසූ යෝගියන්ටයි අපි කාටත් දෙන්න තියෙන උත්තරේ තමා ඒව ගැන කලකිරෙන්න එපා, හිතන්න එපා. එක මොහොතක් ලැබුණොත් සිහියෙන් ඉන්න, ඒ මොහොතේ සිහියෙන් ඉන්න. එක තත්පරයක් හොඳටම ඇති සිහියෙන් ඉන්න. බැරි පැය ගැන දුක් වෙන්න එපා. ලැබුණු තත්පරේ සිහියෙන් ඉන්න. ඒ තත්පරේ සිදුවන දේ හරියට දැනගන්න. සිදුවන දෙයට පරණ පුරුද්දෙන් එන ඇලීම ගැටීම දකින්න. ඒ ඇලීම ගැටීමත් එක්ක එකතු වෙන්න එපා. ඇලුණු කෙනෙක් බවට පත් වෙන්න එපා. ගැටුණු කෙනෙක් බවට පත් වෙන්න එපා. පුද්ගලයෙක්ව නිර්මාණය වෙ කරගන්න එපා. අතීත ඇලීම් ගැටීම් අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරලා ඒක හරි අපරාධයක්. අතීතය ඇලුණා, අතීතේ ගැටුණා. හැබැයි අතීත ගැටීම් සහ අතීත ඇලීම් අමුද්‍රව්‍ය විදිහට උපයෝගී කරගෙන වර්තමානයේ ඇලුණු කෙනෙකුවත් ගැටුණු කෙනෙකුවත් හදාගන්න එපා. අපි හැම විටම කරන්නේ ඇයි? අතීත ඇලීම්, අතීත ගැටීම්, අතීත මානයන්, අතීත බිය, අතීත ඊර්ෂ්‍යා, මේ සියල්ල අමුද්‍රව්‍ය විදියට යොදාගෙන වර්තමාන අත්දැකීමේදී ඊර්ෂ්‍යා කරන කෙනෙක්ව හදාගන්නවා, බය වෙන කෙනෙක්ව හදාගන්නවා, පසුතැවෙන කෙනෙක්ව හදාගන්නවා, කෑදර කෙනෙක්ව හදාගන්නවා. ඒ තමයි සසර. ඉතින් එහෙම කෙනෙක් හදාගත්තොත් එයා ඉන්න ඕනේ. භාවනා කරන්නේ සඳහා නෙමෙයි අතීතය, අතීතයේ විතරයි. ඒවා අමුද්‍රව්‍ය විතරයි. අපි අමුද්‍රව්‍ය ගෙනල්ලා අනල වර්තමානියත් මිශ්‍ර කරලා කවුරුවත් මෙතන හදන්නේ නැහැ. කාවවත් හදන්නේ නැහැ. කිසිම කෙනෙක්ව හදන්නේ නැහැ. භාවනා කරන කෙනෙක්වත් හදාගන්න නෙමෙයි භාවනා කරන්නේ. විසංකාරයටයි භාවනා කරන්නේ. සංඛාරයට නෙමෙයි, සංස්කරණයට නෙමෙයි භාවනා කරන්නේ, විසංකාරයට. කිසිම ප්‍රතිරූපයක් හදා නොගෙන ඉන්නේ. ඒ නිසා මේවා ප්‍රශ්න නෙමෙයි. මේවා ප්‍රශ්න කරගන්න එපා. කාලයේ ප්‍රශ්නයක් කරගන්නම එපා. වැඩ අධිකකම ප්‍රශ්නයක් කරගන්නම එපා. මේ ඔක්කොම සාංසාරික ප්‍රශ්න. මේවා සංසාරෙට තියෙන ප්‍රශ්න. සාංසාරික ප්‍රශ්න ආධ්‍යාත්මික මාර්ගයට ප්‍රශ්නයක් කරගන්න එපා. ඒවා සාංසාරික වෙලාව නැහැ. වෙලාව නැත්තම් මොනවා කරන්නද? නිදාගන්න වෙලාවක් නැහැ. නාන්න වෙලාවක් නැහැ. කෑම කන්න වෙලාවක් නැහැ. දරුවෝන්ගේ දුක සැප බලන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ ඔක්කොම ලෞකික ප්‍රශ්න. වෙලාවක් නැත්තම් ලෞකික දේවල් වලට ඒ වගේ පාඩු වෙන්නව නම් වෙන්නේ ලෞකික පාඩු. හැබැයි ආධ්‍යාත්මික නැතිනම් භාවනා පැත්තට එනකොට එයාව නවත්තන්න බෑ ඕවා කියලා. අපි මේ ගමන පටන් ගන්න ඔය කාරණා කියලා. මට වෙලාව නෑ, වැඩ තියෙනවා, විවේකයක් නෑ, මේවා කියලා මේ ගමන පටන් ගන්න. හැබැයි පටන්ගෙන බලන්න, පටන් ගත්තොත් ඒ පටන් ගත්ත ගමන නම් නවත්තන්න බෑ, නවතින්නෙත් නෑ ඕවා කිව්වා කියලා. එතෙන්ට එන්න.
ගෞරවනීය ගුරුතුමනි, සක්මන් භාවනාවේදී පිහිටන සතිය සමාධිය කරා යොමු කරන ආකාරය පහදා දෙන මෙන් කාරණිකව ඉල්ලමි.
කොයි භාවනාවේ ගුණත් පිහිටව ගන්න අවශ්‍ය සතිය තමයි. ඒක සක්මණින් ඇති වෙන සතියද, ආනාපානෙන් ඇති වෙන සතියද, එහෙම නැතිනම් අතුගාන කොට ඇති වෙන සතියද, වෙනසක් නැහැ. සතිය සතියමයි. සතිය තියෙන කෙනාටයි සමාධිය තියෙන්නේ. සති චෛතසිකයෙන් පසුයි සමාධි චෛතසිකය ඇති වෙන්නේ. එම නිසායි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධිය සම්මා සතියට පස්සේ තියෙන්නේ, මුලින් නෙමෙයි ඊට පසුව. හිත එකඟ කරන්න හදන්න එපා කියන්නේ ඒ නිසා. මුලින්ම සිහියෙන් ඉන්න. සිහියෙන් සිටින මනසයි සමාධියටපත් වෙන්නේ. සිහිය කියන්නේ මේ මොහොතේ අවටත් අභ්‍යන්තරයේ සිදුවන දේ සිදුවන ආකාරයෙන් දැන ගැනීම. බාහිරයේ සිදුවන දේ බාහිරයේ සිදුවන බවත්, අභ්‍යන්තරයේ සිදුවන දේ අභ්‍යන්තරයේ සිදුවෙන බවත් දන්නවා. සිහිය තිබ්බොත්. සිහිය නැතත් බාහිර සිදුවීමුත් සිදුවෙනවා, අභ්‍යන්තර සිදුවීමුත් සිදුවෙනවා, නමුත් දන්නේ නැහැ. නොදැන රණ්ඩු වෙනවා, නොදැන බදා ගන්නවා, නොදැන දුක් විඳිනවා. ඒ වෙනුවට අන්න සිහියෙන් අපි දැනගන්නවා. ඒ දැන ගැනීම නිසා අර බදා ගන්න රණ්ඩු වෙන ඒ ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ, ඒ පෙරළි නෑ, ඒ කලබල නෑ. සිතීමක් නෑ, දැන ගැනීමක් පමණයි. දැනගත්තේ නැත්නම් ඔය හැම දෙයක් ගැනම අපි අහස පොළව ගැටලන්න හිතනවා. හිතනවා හිතනවා හිතනවා. ජීවිතයේ වැඩි කාලයක් මිනිස්සෙක් කරන්නේ සිතීම. වෛද්‍යවරුන් පවසනවා මිනිස්සෙක් වැඩිපුර කරන්නේ නිදාගන්න එක කියලා. ජීවිතයේ වැඩි කාලයක් කරන ක්‍රියාව නිදා ගැනීම. කුඩා දරුවෙක් සමහරට පැය 12ක් විතර නිදිනවා, වැඩිහිටියෙක් පැය 8ක් විතර. ඒ කියන්නේ දවසෙන් තුනෙන් එකක්. ඒ නිසා එකතු කළා බැලුවොත් වැඩිපුර ජීවිතේ නිදා ගන්න එක. වෛද්‍යවරුන් ඒ අන්තයෙන් එසේ පවර්චන විට භවනා කරන කෙනෙක් විදිහට කියන්න පුළුවන් වැඩිපුරම මිනිස්සයා කරන්නේ නිදා ගැනීම නෙමෙයි, කල්පනා කිරීම. මක්නිසාද? නිදාගෙන ඉන්නකොටත් කල්පනා කරනවා. එතනදිවත් නෑ කල්පනාවට විභේකයක්, විරාමයක්. පැය 24න් වැඩි කාලයක් කල්පනාව, කල්පනාව, සිටීම, සිටීම, ගොඩනැගීම, ගොඩනැගීම. විවේකයක් නැහැ. නැවතීමක් නැහැ. දැන් සිහියේදී සිදුවන දේ දැනගන්නවා. අපි හිතන්න යන්නේ, ඒ උඩ ගොඩනගන්න යන්නේ. කෙනෙක් දකිනවා, කෙනෙක්ව පේනවා, දුටු බව දන්නවා, එතනින් නවතිනවා. එයත් එක්ක අතීතයේ වෙච්ච හොඳ නරක මේවා ගැන හිතේ තින්නෙත් නැහැ. අනාගතේ සම්බන්ධයෙන් ආයෙ බලන්න තියෙනවා නම් හොඳයි, ආයෙම ගහන්න තියෙනවා නම් හොඳයි, තව කතා කරන්න තියෙනවා නම් හොඳයි. එහෙම අනාගතයක් හදාගන්නෙත් නැහැ. ඒ දෙකම ගැන හිතන්නේ දැක්කා විතරයි. නවතිනවා. සිහියෙන් කරන්නේ නැවතීම. සිහිය නැති කෙනා දුවනවා. දුවනවා 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 සිහිය නැතිකම නිසා. ඒ නිසා වෙහෙසයි. සිහියෙන් නවතිනවා. දැනගන්නවා නවතිනවා. ඊළඟ සිදුවන දේ දැනගන්නවා නවතිනවා. නැවති නැවති යන ගමනක් බවට පත් වෙනවා. එක හුස්මට දුවන ගමනක් නෙමෙයි ජීවිතේ. දැන් නැවති නැවති යන ගමන. ඒට තමයි සමාධිය කියන්නේ. දැන් දුවන්නේ නැති හිතකටනේ සමාධියක් කියන්නේ. ඒ සමාධිය ඇති වෙන්නේ සිහියෙන්. සිහිය නැති සමාධියක් නෑ. සම්මා සමාධිය කොහොමත් එන්න බෑ සිහිය නැතුව. ඒතර සමාධිය කියන්නේ කුමක්ද? අපි උදේ කිව්ව කාරණේ මොනවද? සිත වර්තමාන අත්දැකීම එක්ක ඉන්න පුළුවන් නම් ඒ අත්දැකීම සම්බන්ධයෙන් සිතේ ඇති වෙන ප්‍රතික්‍රියා දැනගෙන අත්හරින්න පුළුවන් නම් වර්තමාන අත්දැකීමට සම්පූර්ණයෙන්ම විවෘත වෙන්න පුළුවන් නම් ඒ තමා සමාධිය. සමාධි හිතක ලක්ෂණ තුනක් විස්තර කරනවා. හතරෙනි ධ්‍යානයේ ලක්ෂණ තුනක් කියන හතරෙනි ධ්‍යානයේ තියෙන්නේ ලක්ෂණ තුනයි. සතියයි, උපේක්ෂාවයි, ඒකාග්‍රතාවයයි. ඒ තමයි සම්මා සමාධිය. ඒත් සම්මා සමාධියේ මේ ලක්ෂණ තුන තියෙනවා. සිහිය තියෙනවා, ඒකාග්‍රතාවය තියෙනවා, උපේක්ඛා උපේක්ෂාව තියෙනවා. මේ තමයි ආධ්‍යාත්මික ත්‍රිමූර්තිය. නැත්නම් ආධ්‍යාත්මික ත්‍රිශූලය. ඒතර හැම යෝගියෙක් අතේම තියෙන්නට ඕනේ ත්‍රිශූලය මේ තමයි ආධ්‍යාත්මික ත්‍රිශූලය. මේ ත්‍රිශූලයෙන් තමයි හැම අත්දැකීමක්ම විනිවිද යන්නේ. විනිවිද බලන්න පුළුවන්. එහෙනම් විනිවිද බැලුවොත් පේනවා හැම අත්දැකීමකම තිබෙන ලක්ෂණ ත්‍රිත්වය. අනියත බව, දුක් සහගත බව සහ තමන්ට අවශ්‍ය පරිදි පවත්වාගෙන යන්නට නොහැකි බව. අනිච්ච දුක්ඛ අනාත්ත. අනිච්ච දුක්ඛ අනාත්ත නැමැති තිලකුණු ත්‍රිලක්ෂණය පෙනෙන්නේ අත්දැකීමක් විනිවිද බැලුවොත් පමණයි. තව විදිහකට කියනවා නම් විපස්සනා කළොත් පමණයි. ඒතර විපස්සනා කරන්නට විනිවිද දකින්නට නම් විනිවිද යා හැකි ආයුධයක් අපිට තියෙන්න ඕන. ඒ විනිවිද යා හැකි ආයුධයට තමයි සමාධිය කියන්නේ. ආධ්‍යාත්මික ත්‍රිශූලය සිහිය, උපේක්ෂාව, ඒකාග්‍රතාවය. ඒටයි සමාධිය කියන්නේ. එතකොට සිහිය මුල් වෙලා, සිහිය විතරක් තිබුණාට නෙමෙයි, සිහිය මුල් වීම නිසා උපේක්ෂා සහගතව ඒකාග්‍ර වූ මනසකින් ඉන්න පුළුවන් නම් ඒක තමයි සමාධිය. එබඳු මනසක් කෙනෙකුට යොදා ගන්න පුළුවන් අත්දැකීම් විනිවිද ඒ අත්දැකීම් වල යථා ස්වභාවය දකින්න.
කල්යාණ මිත්‍ර ගුරුතුමාණෙනි, භාවනාමය ක්‍රියාදාමයක යෙදෙන අවස්ථාවන්හිදී හැර අන් සෑම මොහොතකම අපගේ මනස සිතුවිලි වලින් බරව පවතී. මෙසේ ඇතිවන නැතිවන සෑම සිතුවිල්ලකටම විපාක දෙන කර්ම බවට පත්වීමේ හැකියාවක් ධර්මයට අනුව පවතීද? තෙරුවන් සරණයි.
සිතවිල්ලක් කියන්නේ කර්මයක් නෙවෙයි. එසම මේ සිතවිලි වලට බය වෙන්න එපා. සිතවිලි ආවා කියා එහෙම කර්ම වෙන්නේ නැහැ. හොඳ දෙයක් මතක් වුණා, නරක දෙයක් මතක් වුණා කියල එක හොඳ කර්මයක් නරක කර්මයක් නෙමෙයි. අපි පටලව ගන්නවා කර්මයේ සහ විපාකයේ. සිතවිල්ලක් කියන්නේ විපාකයක්, කර්මයක් නෙමෙයි. ඒක විපාකයක්. ඒක ඉවරයි. සිතවිල්ලක් ආම ඉවරයි. ඒකෙන් කර්මයක් වෙන්නේ නැහැ. සිතවිල්ලක් කියන්නේ අතීත සිතීමක ප්‍රතිඵලයක්. හැම සිතවිල්ලක්ම අපි අතීතේ හිතූ නිසායි වර්තමානයේ පහළ වෙන්නේ. අතීතේ නොසිතූ කිසිම දෙයක් සිතවිල්ලක් විදිහට වර්තමානයේ එන්න බෑ. එන්නේත් නැහැ. එම නිසා වර්තමාන සිතවිල්ල යනු අතීත සිතීමක විපාකය, ප්‍රතිඵලය. සිතවිල්ල කර්මයක් නෙමෙයි. කර්මය කියන්නේ චේතනාවට. චේතනාව චේතනාවයි සිතිවිලි දෙකක් මේ දෙක පටලව ගන්න එපා. චේතනාව කියන්නේ කිසියම් දෙයක් මතක් වුණාම, මේ මතක් වීමට තමයි සිතිවිල්ල කියන්නේ. කිසියම් සිතිවිල්ලක් ආවහම ඒ සිතිවිල්ල සම්බන්ධයෙන් කරන්නේ මොකද්ද? ඒ සිතිවිල්ල අල්ලගෙන හිතනවද? ඒ සිතිවිල්ල අල්ලගෙන තරහ ගන්නවද? ඒ සිතිවිල්ල අල්ලගෙන දුක් විඳිනවද? අන්නේ ඒ තීරණය, කිසියම් තීරණයක් අපි ගන්නව හැම විටම සිතිවිල්ලක් ගැන විතරක් නෙමෙයි, හැම අත්දැකීමක් ගැනම මිනිස්සු තීරණයක් ගන්නවා මොකද කරන්න කියලා. පේන දේවල් සම්බන්ධයෙන් අපි තීරණ ගන්නවා. ඒ තීරණයටයි චේතනාව කියන්නේ. ඒ තීරණයයි කර්මයක් වෙන්නේ. දැක්ක දේ නෙමෙයි කර්මය කියන්නේ. දැක්ක දේ විපාකය. බැලීම කියන කර්මයේ විපාකය තමයි පෙනීම. බලන කෙනාටයි පේන්නේ. ඇතර පෙනීම කර්මයක් නෙමෙයි. නරක දෙයක් දැක්කා කියලා නරක විපාකයක් ලැබෙන්නේ නැහැ. ඒක විපාකයක්. ඒක ඉවරයි. නමුත් මේ දුටු දේ සම්බන්ධයෙන් මොකද්ද මම කරන්නේ? ඒක ගැන හිතනවද? ඒ ගැන ඇලෙනවද? ඒ ගැන ගැටෙනවද? ඒකත් එක්ක තරහ ගන්නවද? අන්නේ තීරණය ගන්නවා අපි. ඒ තීරණයට තමයි චේතනාව කියන්නේ. එතකොට ඒ ගත්ත තීරණයට අනුව අපි ක්‍රියාත්මක වෙනවා. එතකොට චේතනාවට අනුව අපි ඔන්න අලුත් කර්මයක් කරගන්නවා. එතකොට සිතිවිල්ල නෙමේ කර්මය, සිතිවිල්ල විපාකයක්. ඒ සිතිවිල්ලක් ආවහම අපිට පුළුවන් නම් ප්‍රඥාවන්ත චේතනාවක් ඇති කරගන්න. එතනදී පාරවල් දෙකක් අපිට තියෙනවා. එකක් තමයි කුසල කර්ම කරගන්න පුළුවන්. මොන සිතිවිල්ලාවක් කෙනෙකුට අතීතේ තමන් ගැහුවා කියන්න කාට හරි, ඒ ගැහපු සිද්ධිය වුණත් දැන් මතක් වෙනකොට ඕනනම් පිනක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන විදිහ අනුව වර්තමානයේ අලුත් තීරණයක් ගන්න පුළුවන් අපිට. ආයෙ මං කාටවත් ගහන්නේ නැහැ. ඒ ගහපු කෙනාගෙන් මං සමාව ගන්නවා. ඒ වගේ තීරණයක් ගන්න පුළුවන් මේ සිද්ධිය මතක්. ඒතර ඒක පිනක්. ඒතර අතීතයේ කළ පව් වර්තමානයේ සිතිවිල්ලක් විදිහට මතක් වෙන විට ඕන්නම් පිනක් කරගන්න පුළුවන්. ඒක අලුත් පිනක්. වර්තමාන චේතනාව අනුවයි ඒ පින කරගන්නේ. ඒ වගේම අතීතයේ කළ පින්කමක් මතක් කරලා වර්තමානයේ පව කරගන්නත් පුළුවන්. අපි අතීතේ කාට හරි දුන් දෙයක් මතක් වෙනවා. ඒ මතක් කළා ඉතන අපරාධي දුන්නේ මිනිස්සයට ඒක. එතකොට ඒ දීපු දේ එදා පිනක්. නමුත් දැන් මතක් කරලා ඒකෙන් පවක් කරගන්න. එතකොට අන්න වර්තමාන වශයෙන් අපිට තීරණ දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි ඕනම් පිනක් කරගන්න පුළුවන්, කුසලයක් කරගන්න පුළුවන්. මොනවා මතක් වුණත් ඒ මතක් වෙන දේ මොකක් වුණත් කමක් නැහැ. එයින් අපිට පිනක් කුසලයක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මුකුත්ම නොකරගෙන ඉන්නත් පුළුවන්. කිසිවක් කරන්නේ මතක් වුණා කියලා දැනගෙන නවතිනවා. එතකොට ඒ ක්‍රියාවක් බවට පත් වෙනවා. ක්‍රියාසිතක්. ඒකට විපාක නැහැ. ක්‍රියාවක් විතරයි. එතන මතක් වීමක් විතරයි, විපාකයක් නැහැ. එතන මේ චේතනා දෙකම දෙකෙන් එකක් අපිට ඇති කරගන්න පුළුවන්. හැබැයි මේ චේතනා දෙකෙන් එකක් ඇති කරගන්න පුළුවන්නේ හොඳ සිහිනුවණක් තිබ්බොත් විතරයි. සිහිනුවණ නැත්තම් වෙන්නේ අර එදා අපි කරපු දේම අද මතක් වෙනකොටත් අද ඒ දේම කරන. එදා බැන්නා නම් අද මතක් වෙනකොට මතකින් අදත් බයින්න පටන් ගන්නවා. එදා ගහපු සිද්ධියක් මතක් වුණොත් අදත් ගහනවා. මනසින් ගහනවා. ඒ කර්මය අලුත් කර්මයක් විදිහට යලි යලිත් අපි කරනවා. ඒ බීජය ආයේ පැල කරනවා. ඒතර ඉවරයක් නැහැ. මෙතනින් ඉවර කරන්න පුළුවන්. අතීතයේ මොනවා කළත් වර්තමානයෙන් ඉවර කරන්න පුළුවන්. සිහිය තියෙනවා නම් මොන සිතිවිල්ල මතක් වුණත් ඒක සිතිවිල්ලක් විතරයි. අලුත් බීජයක් විදිහට වපුරන්නේ නැතුව නවතින්න පුළුවන්.
පින්වත් ගුරුතුමනි, අදට ඉදිරිපත් වෙලා තියෙන අවසාන ප්‍රශ්නය, පින්වත් මහත්මාණෙනි, ආශ්වාසය පටන් ගන්නකොට හටගත්තා පහළට ගමන් කරද්දී පවතිනවා, හුස්ම අවසන් කරද්දී නැතිව යනවා යයි මතකයට එනවා. අනිත්‍යයි කියා දිගින් දිගට හිතෙනවා. මේ පිළිබඳ වැරදි නිවැරදි බව පහදා දෙන්න පින් සිදු වේවා.
වැරදි නිවැරදි බව නෙමෙයි. එහෙම සිටීම දැන් අපි ආස්වාසයේදී ආස්වාසය කියා හිතනවා. ප්‍රස්වාසයේදී ප්‍රස්වාසය කියා හිතනවා. ඒ සිටිවිල්ල උදව් වෙනවා ආස්වාසය දැනගන්න, ප්‍රස්වාසය දැනගන්න. ඒ දැනගෙන දැනගන්න පුළුවන් වුණාම ඒ සිටිවිල්ල අත්හරිනවා. ඊටපස්සේ දිගටම ආනාපාන සතියේදී හිත හිතින්නේ මේක ආස්වාසය මේක ප්‍රස්වාසය කියලා. සිටීමෙන් පටන්ගෙන දැනගැනීමට එනවා. දැනගැනීමෙන් ප්‍රත්‍යක්ෂයට එනවා, අත්දැකීමට එනවා. ඒ වගේ දැන් ඒ ප්‍රශ්නේ මේක ආස්වාසය ඇති වුණා, ආස්වාසය සිදු වෙනවා, ආස්වාසය ඉවරයි. ප්‍රස්වාසය හටගත්තා, ප්‍රස්වාස වෙනවා, ප්‍රස්වාසයත් ඉවරයි. එහෙම සිතනවා. සිතුවේ නැත්තම් එහෙම පේන්නේ නැහැ. හිතුවන දේ තමයි පේන්නේ. එනිසා එහෙම හිතුවට කමක් නැහැ. ඒ සිතවිල්ල උදව් වෙනවා ක්‍රියාව දකින්න. ක්‍රියාව හොඳට දකින්න පුළුවන් තැනට ආවහම ওই සිතීම අත්හරින්න. හිතන්න අවශ්‍ය නැහැ කිසිම සිතවිල්ලකින් තොරව හුස්ම ඇතුල් වෙනවා, හුස්ම පිට වෙනවා. ඒට සිතවිලි අවශ්‍ය නැහැ. සිතවිල්ල උදව් වෙන්නේ හුස්ම ගන්න පිට කරන්න නෙමෙයි, අපිට මේ ක්‍රියාව එක්ක ඉන්න ටික වෙලාවක්. මොකද ඊට පරිබාහිර දහසකුත් එකක් සිතවිලි ආවොත් මේ හුස්ම වැහිලා යනවා. එනිසා හුස්ම ගැන විතරක් අපි සිතවිල්ලක් තියාගත්තාම මෙතන ටිකක් ඉන්න පුළුවන්. අන්න ඒ පුංචි උපකාරය ගන්නයි හිතන්නේ. මේක ආස්වාසයක්, මේක ප්‍රස්වාසයක්, මේ ආස්වාසය, මේ ප්‍රස්වාසය. ඒ සිතවිල්ලත් අත්හැරලා දාන්න. ඒ සිතවිල්ල අත්හැරලා අත්හැරියාම තමයි ආස්වාසය පිරිසිදුව පේන්නේ, ප්‍රස්වාසය පිරිසිදුව අත්දකින්න පුළුවන් වෙන්නේ. අර සිතවිලිත් ඒ වගේ ඒවා උපකාරයක් කරගන්න. හැබැයි අත්හැරලා දාන්න, අත්හැරියාම තේරෙනවා මේ හිතන දේ නෙමේ ක්‍රියාව. ක්‍රියාව සම්පූර්ණයෙන් වෙනස්. සිතවිල්ලකට බෑ ක්‍රියාවක් පරිපූර්ණ වශයෙන්ම චිත්‍රයට නගන්න. කිසිම සිතවිල්ලකට බෑ. එසා හිතන දේ නෙමේ ඇත්තටම වෙන්නේ. නමුත් අපි සිතවිල්ලක් එක්ක සිටින විට සැබෑවටම සිදුවන දේ කුමක්දයි අපිට දැනගන්න ලැබෙන්නේ. සිතවිල්ලෙන් පටන්ගෙන සිතවිල්ල අත්හැරලා ක්‍රියාවට එන්න, ක්‍රියාව දැනගන්න, ක්‍රියාව විඳින්න, ක්‍රියාව අත්දකින්න, ක්‍රියාව අත්හැරලා දාන්න.
අවසරයි ගුරුතුමනි, තවත් අවසාන ප්‍රශ්නයක් තියෙනවා. ගුරුතුමනි, පංචශීලයේ පිහිටා සිටින විට පංචශීල් බිඳවන සිතුවිලි එකවර සිතට නැගී අකුසල සිතුවිලි කියලා වරහන් ඇතුළේ තියෙනවා. නැවත ඒහා ගැටෙන ප්‍රතිවිරුද්ධ කුසල් සිතුවිල්ලද සිත තුළ නැගේ. මෙසේ ළඟ ළඟ කුසල අකුසල සිතුවිලි සිත තුළ ඇති වී අවසානයේ කුසල සිතුවිල්ලේ දැඩි අදිෂ්ඨානයෙන් මා සිතුවිලි නතර කර ගනිමි. මාහට අකුසලයක් සිදුවේද? උදාහරණ බොරුවක් කීමට සිතේ. බොරුවක් නොකිය යුතුයයි ළඟ ළඟ සිතුවිලි ඇතිවේ.
ඔතෙන් ඒ සිතවිල්ල කර්මයක් නොවන බවනි කිව්වේ. බොරුවක් කියන්නේ හිතුණා කියන එක කර්මයක් නෙමෙයි. දැන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන්. ඒ හිතුණු දේ ක්‍රියාත්මක කරනවද නැද්ද? ඒ ක්‍රියාත්මක කරොත් අන්න බොරු කීමේ කර්මය කළා. ක්‍රියාත්මක කළේ නැත්නම් ඒක ඒ කර්මය කළේ නැහැ. ඊළඟට ඒ වෙනුවට අපිට ඇත්ත කියන්න පුළුවන් නම් බොරුවක් කියන්න හිතිලා බොරුවක් කීමෙන් වාසිත ලැබෙනවා. නමුත් ඒ වාසියත් අත්හැරලා බොරු කීමත් අත්හැරලා සත්‍යම කිව්වා. එවිට ඒ කුසලයක්, කුසල කර්මයක්. ඒතර බොරු කීම කියන්න එන පෙළඹවීම දැනගෙන අත්හරින්න පුළුවන් නම් එයත් කුසලයක්. බොරුවක් කියන්න හිතුණා කියලා දැනගන්න පුළුවන්කමත් කුසලයක්. මේ ඔක්කොම කුසල. ඒ නිසා මේ බොරුවක් කියන්න සිටීම, ඒ සිටිවිල්ල බොරුවක් කියන්න සිටීම නිසා කිසි කෙනෙක් මේ පාපියෙක් වෙන්නේ නැහැ, පව්කාරයෙක් වෙන්නේ නැහැ. ඒ සිටිවිල්ල දැනගන්න, දැන ගැනීම කුසලයක්. ඒ සිටිවිල්ල අත්හරින්න ඒ කුසලයක්. ඒ වෙනුවට සත්‍ය කියන්න පුළුවන් නම් එයා කුසලයක්. ඒ නිසා මොන සිටිවිල්ලාවත් එයින් පවක් කරගන්නවද, පිනක් කරගන්නවද කියන එක තියෙන්නේ සිහිය තියෙනවද නැද්ද කියන කාරණය උඩයි.
අවසර ගුසමයි ඉදිරිපත් වී ඇති ලිඛිත ප්‍රශ්න ඉපමණයි. ඔබතුමනන්ට තිරුවන් සරණයි.
හොඳයි, එහෙමනම් අපි විනාඩි 5ක විතර විවේකයක් අරගෙන සමෝහ භාවනාවට එකතු වෙමු. පුංචි විවේකයක් අරගෙන නැවත මෙතනට එන්න.